ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්
ලෝක සාහිත්‍යයේ සුවිශේෂී කෘති සහ සාහිත්‍ය දරීන් පිළිබඳව වන රසාලිප්ත විමර්ශනය
විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්
ලෝකයේ තවත් එක්තරා විශේෂ කොටසක රටක ජන කණ්ඩායමක මිනිසුන් අතර සිදුවන සිදුවීම් සත්‍ය සිදුවීම් කෘතියකට ඇතුළත්ව ලෝපුරා සංචරණය කරමින් ඒ රටේ තියෙන ජන ජීවිතය සිවිල් අර්බුද යුද වාතාවරණ මේ සියල්ලක්ම ලෝක ජනතාවට සමීප කරපු ඔබගේ සාහිත්‍ය රසය කුළුගන්වන ගමන් ලෝකයේ හැම දේශයකම සිදුවන්නේ එකම දේ නොවේද යන්න ඔබකින්ම ප්‍රශ්න කිරීම සඳහා වන අපූරු රසාස්වාදනීය මංපෙතක ඔබව රැගෙන යන්නට අද දවසේදී අපි විශ්ව සාහිත්‍යයේ රස මංපෙත් මේ විශේෂාංගයෙන් සූදානම්. අද අපි අවධානය යොමු කරන්නේ 2018 වසරේදී ද මෑන් බුක සම්මානයට පාත්‍ර වුණු මිල්ක්මන් විශ්ව සාහිත්‍ය කෘතිය පිළිබඳවයි. මෙහි මුල් ලේඛිකාව ඇනා බර්න්ස් ඇය පිළිබඳවත් ඇගේ මේ කතාවට පාදක වුණු පරිසරය පිළිබඳවත් මේ කෘතිය පිළිබඳවත් මේ කෘතියේ සිංහල පරිවර්තනය පිළිබඳවත් අපි අද දවසේදී අවධානය යොමු කරන්න කැමතියි. සුපුරුදු විදිහට මේ විශ්ව සාහිත්‍ය කෘතිය පිළිබඳව සාකච්ඡා කරන්න මෙල්බර්න්හි ඩීකින් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් විදිහට කටයුතු කරන ඒ වගේම එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිළිබඳව ඩිප්ලෝමා ධාරිණියක් වන දිලිනි ඊරියවල අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අද අපි මේ ප්‍රස්තුත කරගන්නා වූ මිල්ක්මන් කෘතියේ පරිවර්තිකාව ඉන්නෙත් මෙල්බන් වල. ඇය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභිනියක් ස්වර්ණකාන්ති රාජපක්ෂ. ඇය පරිවර්තනය කරනවා මේ මිල්ක්මන් කෘතිය මිල්ක්මන් කියන නමින්ම. මේ මිල්ක්මන් පරිවර්තිත කෘතිය 2020 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානවලලේ හොඳම පරිවර්තිත කෘතියට ලැබෙන සම්මානය සඳහා වන නිර්දේශිත ග්‍රන්ථ අතරට එකතු වෙනවා. එතින් 2020 වසරේදී මේ මිල්ක්මන් සිංහල පරිවර්තනය ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානවලලේ නිර්දේශිත ග්‍රන්ථාතරට එකතු වීම පිළිබඳව එහි පරිවර්තිකාව මෙල්බන් වල සිටීම නිසා අපි මේ කෘතිය පිළිබඳව ඈත් එක්ක පරිවර්තන කාර්තව්‍ය පිළිබඳව යම් කෙටි පිළිසඳරක නියැලුණා. ඉතින් මේ ග්‍රන්ථය SBS සිංහල සේවයේ සාකච්ඡාවට බඳුන්වන දෙවන අවස්ථාව විදිහට මේ හඳුන්වන්නට පුළුවන්. අද අපේ මුඛ්‍ය අරමුණ වන්නේ මේ මිල්ක්මන් කෘතියේ විශ්වීය සාහිත්‍යමය වටිනාකම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. මේ කතා ආකෘතිය 1970 ගණන්වල උතුරු අයර්ලන්ත අරගලයේ දරුණුතම තත්වයක් පවති සමයක් පසුබිම් කරගෙන නිර්මාණය වන කතාවක්. ඔබ දන්නවා අයර්ලන්තය කියලා කියන්නේ දූපතක්. වයඹදික යුරෝපයට වන්නට අට්ලන්ටික් සාගරයේ උතුරට වන්නට තියෙන දූපතක්. මේක කොටස් දෙකකට වෙන්වුණු දූපතක්. දකුණු කොටස අයර්ලන්ත ජනරාජ්‍යය විදිහට ස්වාධීන රාජ්‍යයක් විදිහට පාලනය වෙනවා. උතුරු කොටස නෝදර්න් අයර්ලන්ඩ් නමින් උතුරු අයර්ලන්තය නමින් මේ වෙනකොට බ්‍රිතාන්‍ය පාලනයට යටත් ප්‍රදේශයක් බවට පත්වලා තියෙනවා. ඉතින් මේ උතුරු අයර්ලන්තයේ අගනුවර වන්නේ බෙල්ෆාස්ට්. ඉතින් මේ බෙල්ෆාස්ට් පාදක කරගෙන මේ කතාව දිව යනවා. ඒ වගේම මේ වෙනකොට නිමාවට පත්වලා තියෙන නමුත් එවක පැවති IRA සංවිධානය එසේත් නොමෙතිනම් අයිරිෂ් රිපබ්ලිකන් ආමි යන මයින් වන පැරාමිලිටරි කණ්ඩායමක් කරහා අයර්ලන්තයේ බිහිවුණු සිවිල් යුදමය තත්වය මූලික කරගෙන මේ කතාව නිර්මාණය වෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයන් විදිහට සිවිල් යුද්ධයකට මුහුණ දුන්න ජාතියක් අපි. ඉතින් ලෝකේ කොයි රටවල් වල සිවිල් යුද්ධ ඇති වුණත් හැමෝම මුහුණ දෙන්නේ එකම අත්දැකීමකටද කියන කාරණාව ඔබෙන්ම විමසා බලන්නට ඔබට හැකියාවක් ලැබේවි මේ කෘතිය ඔබ රසවින්දෝතින්. ඒ සඳහා වන පුංචි සාහිත්‍යමය කුළුගැන්වීමක් ඔබ වෙත ලබා දෙන්නයි අද අපේ මූලික අරමුණ. මේකේ කතා නායිකාවගේ නම විශේෂයෙන් සඳහන් වෙන්නේ නැහැ. නොදන්නා පළාතක නොදන්නා නමකින් විසෙන මේ කතා නායිකාව 18 හැවිරිදි නව යෞවන තරුණියක්. එතකොට මේ මිල්ක්මන් කියන්නේ යුද හමුදා බලඇණිවලට සමාන්තරව ක්‍රියාත්මක වුණු පැරාමිලිටරි සංවිධානයක ඉහළ තනතුරක් තිබුණු විවාහක වැඩිහිටියෙක්. මේ නම නොදන්නා දැරියගෙන උනන්දුවක් ඇති කරගන්න මිල්ක්මන් ඇය යන යන තැන යමින් ඇයට ඌමනාවක් නැතත් ඔහුගේ වාහනයෙන් බලෙන්ම ගමන් බිමන් සපයමින් ඇය කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරනවා. මේක දකින ගම්වැසියන් මේ මිල්ක්මන් කියන පුද්ගලයා මේ යුවතියත් ඇගේ මවත් සමග අයථා සම්බන්ධතාවක් පවත්වන බවට කටකතා හදනවා. මේ සියලු දේ අතරතුරේදී මේ තරුණියගේ පෙම්වතායයි හැඟෙන තරුණියක් සමග ඇය දැඩි හිතවත්කමක් සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. ඉතින් මේ තරුණයාගෙන් අයින් නොවුනොතින් මේ තරුණයාව මරණ බවටත් මේ මිල්ක්මන් කියන පුද්ගලයා මේ තරුණියට තර්ජනය කරනවා. ඉතින් මේ අතරේ ඇගේ දීර්ඝකාලීන පාසල් මිතුරියක් ඇයට යෝජනා කරනවා මේ සියලුම කරදරවලින් ගැලවෙන්න නම් යනේන අතරමඟ පොත් කියවන්න පටන් ගන්න කියලා. ඉතින් මේ ක්‍රියාවත් ඇයව සමාජයෙන් තවදුරටත් ඈත් කරලීමට සමත් වෙනවා. මොකද ඇය පොත් කියවීමෙන් පාර දිගේ ඇවිදින්නට පටන් ගත්ත හින්දා ඇය තවත් මේ ආකාරයෙන් මේ ගරිල්ලා සංවිධාන සටන්කාමී පාර්ශ්වයන්ට උදව් කරන වගට ඒ පිළිබඳව ඇය හදාරන වගට යම් කටකතා පැතිරිලා යනවා. දිනක් ඇගේ පෙම්වතා කියන තරුණයා සමග දුරකථනයෙන් කිරන කතාබහක් වාදයක් බවට පත් වෙනවා. මේක සමතයකට පත් කරගන්න ඔහු හොයාගෙන යන්න ඇය තීරණය කරනවා. නමුත් අවසානයේදී ඇයට දකින්නට ලැබෙන්නේ තමාගේ පෙම්වතා ඔහුගේ හොඳම මිතුරා සමග දැඩි ප්‍රේමයකින් බැඳිලා ඉන්නවායි කියලා. මේක දැකීමත් සමග මානසිකව කඩාවැටීමකට ලක්වෙන මේ තරුණිය අවසානයේදී මිල්ක්මන්ගේ ආරාධනාව පිළිගන්නට උනන්දු වෙනවා. ඔහුගේ වාහනයෙන් ගමන් බිමන් යාමට ඇය තීරණය කරනවා. නමුත් ඇගේ ජීවිතයේ අනතුරකට වැටෙන්නට කලින් මිල්ක්මන් වෙඩිපහරකින් මිය යනවා. ඒත් එක්කම අනපේක්ෂිත විදිහට ඇයටත් නොදැනීම ඇගේ ජීවිතයේ විශාල වෙනස්කම් රාශියකට බඳුන් වෙනවා. ඉතින් ඒ කාලේ මේ සිවිල් යුදමය වාතාවරණ පවතිනකොට පැරාමිලිටරි කණ්ඩායම්වල ක්‍රියාකාරීත්ව ඒ සමාජයට කොයිතරම් දැඩි බලපෑමක් ඇති කළාද, මේ වගේ නොයෙකුත් කාරණා කෙරෙහි ගැට ගැහිමින් මේ කතාව දිගින් දිගටම ඉදිරියට ඇදී යනවා. ඉතින් එහෙමනම් අපි මේකේ සාහිත්‍යමය පාර්ශ්වයේ කෙරෙහි අවධානය යොමු කරන්න ආරම්භ කරමු. දිලිනි, එහෙමනම් ඔබව සාකච්ඡාවට පිළිගන්න ආයුබෝවන් කියලා.
ආයුබෝවන් දිලෘක්ෂි.
හොඳයි, අපි මුලින්ම මේ මිල්ක්මන් කතාවේ රචිකාව ගැන තොරතුරු බිඳක් අපගේ ශ්‍රාවකයන් හමුවේ තබමු. ඇනා බර්න්ස් කියලා කියන්නේ කවුද?
ඔව් දිලෘක්ෂි, මිල්ක්මන් නවකතාව කියන්නේ උතුරු අයර්ලන්ත ජාතික ඇනා බර්න්ස් කියන ලේඛිකාව විසින් රචනා කරන ලද සම්මානනීය ප්‍රබන්ධ නවකතාවක්. 1962 මාර්තු 7 බෙල්ෆාස්ට් වල තමයි ඇන උපදින්නේ. කතෝලික පරිසරයක තමයි ඉපදෙන්නේ, හැදී වැඩෙන්නේ. 1987 ඇය ලන්ඩන් වල පදිංචියට එනවා. උතුරු අයර්ලන්ත අරගල සමයේ බෙල්ෆාස්ට් වල හැදෙන කුඩා දැරියකගේ ජීවිතය මුල් කරගෙන තමයි ඇන ඇගේ ප්‍රථම නවකතාව ලියන්නේ. ඒ කතාව ඇය නම් කරනවා නෝ බෝන්ස් කියලා. මේ නවකතාව 2001 බ්‍රිතාන්‍ය සහ අයර්ලන්තේ ලියවුණු හොඳම ප්‍රාදේශීය නවකතාව විදිහට සම්මාන ගන්නවා. ඊළඟට මේ නවකතාව, මේ නෝ බෝන්ස් කියන නවකතාව ගොඩක් දුරට සංසන්දනාත්මකව සාකච්ඡාවට පාත්‍ර වෙනවා. ජේම්ස් ජොයිස් ලිව්ව මේ සුප්‍රකට කෙටි කතා එකතුවක් වෙන ඩබ්ලිනර්ස් සමඟ. ඊළඟට ඇනා ඇගේ දෙවෙනි නවකතාව ප්‍රකාශයට පත් කරනවා ලිටල් කන්ස්ට්‍රක්ෂන්ස් කියලා. මිල්ක්මන් කියන්නේ ඇනාගේ තුන්වෙනි නවකතාව.
හොඳයි, දෙවෙනිව මගේ අවධානය යොමු වන්නේ මේ මිල්ක්මන් කතාවේ කතා ආකෘතිය සහ මේ ආකෘතිය පාඨකයාට ඉදිරිපත් කිරීමේ ශෛලිය පිළිබඳව ඔබේ අදහස දැනගන්න. ඔබට මොකද හිතෙන්නේ දිලිනි, මේක සංකීර්ණ කතා ආකෘතියක් කියලා සිංහල කෘතිය කියවද්දී අපිට වැටහෙනවා? ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස මොකද්ද දිලිනි?
මේ නවකතාව ලියවෙනදී ෘෂි මුලින් අපි කිව්වා වගේ 1970 ගණන්වල උතුරු අයර්ලන්ත අරගලයේ දරුණුම තත්ත්වයක් පවතින කාලයක් පසුබිම් කරගෙන මේ කතාවට පදනම් වෙලා තියෙන පරිසරය සහ චරිත ගොඩනැගී ඇත්තේ මේ ඇනබර්න්ස් උතුරු අයර්ලන්තේ බෙල්ෆාස්ට් නුවර ජීවත් වුණ කාලේ ඇය ලැබපු අත්දැකීම් මුල් කරගෙන. මේ කතාවේ කතා නායිකාව නම නොදන්න පළාතක වෙසෙන 18 හැවිරිදි නම නොදන්න යෝන් තරුණිය. මිල්ක්මන් කියන්නේ යුද හමුදා බලයනි වලට සමාන්තරව ක්‍රියාත්මක වුණ සංවිධානයක ඉහළ තනතුරක් තිබුණ විවාහක වැඩිහිටියෙක්. මේ නම නොදන්න යුවතිය මෙම මිල්ක්මන්ගේ බලපෑම නිසා සමාජීය සහ ආර්ථික වශයෙන් මුහුණ දෙන හැලහැප්පීම් සහ එසේ මුහුණ දෙන සමහර සිදුවීම් තුළින් පැන නැගෙන දේශපාලනික කරුණු ප්‍රේක්ෂකයාට පැහැදිලි වන අයුරින් තමයි මේ නවකතා ආකෘතිය හදාගෙන තිබෙන්නේ. මිල්ක්මන් තුළ, මේ නවකතාව තුළ බොහොමයක් සිදුවීම් වලට දේශපාලන මුහුණුවරක් දෙන්න කතුවරිය උනන්දු වෙලා තියෙනවා. සමහර අදේශපාලනික කරුණුවලට පවා ඇය දේශපාලන මුහුණුවරක් දෙන්න උත්සාහ කරපුවා පේනවා. උදාහරණයක් හැටියට චරිතවලට සහ ප්‍රදේශවලට නමක් නොදා මේ කතාව ලිවීම තුළම යම් දේශපාලනයක් දේශපාලන පසුබිමක් ඇය ඒත්තු ගන්නනවා. මෙම නවකතාවේන මේ නම නොදන්නා නගරය අර ගරිල්ලා අරගල නිසා විකෘති වුණ බෙල්ෆාස් නුවරක් බඳුයි කියදත් පාඨකයාට ඒත්තු ගන්වන්න කතුවරිය උත්සාහ කරනවා. ඊළඟට කතා නායිකාව දේශපාලනය බැහැර කරනවා නවකතාව තුළ. නමුත් ඇවිදින ගමන් පොත් කියවනවා. ඒ තුළ සමාජය තවදුරටත් ඈ කෙරෙහි සැක පහල කරගන්න ආකාරයක් පෙන්නුම් කරනවා. දේශපාලනය ප්‍රතික්ෂේප කරන කතානායිකාව සාහිත්‍ය කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඒ තුළ ඇති දේශපාලනය අගය කරනවා. මේ වගේ ඇනා බර්න්ස් මේ කතාවේ ආකෘතිය නිර්මාණය කරන්නේ බොහොම ගැටුම්කාරී විදිහට. ඒ කියන්නේ අපිට එක වෙලාවක අපි දකිනවා අදේශපාලනික කරුණු දේශපාලනික වෙන හැටි මේ කතාව තුළ. ඊළඟට අපි දකිනවා පුද්ගලයන් දේශපාලන පසුබිම් සහ දේශපාලන මතිමතාන්තර ප්‍රසිද්ධි ප්‍රතික්ෂේප කරන අතරේම ඒවා අගේ කරමින් ජීවත් වෙන, ඒ කියන්නේ රහසිගතව හෝ යම් යම් දේශපාලන මතිමතාන්තර අගේ කරමින් ජීවත් වෙන තත්ත්වයකට. ඊළඟට භාෂාව ගත්තොත් ඇත්තටම අපූර්වත්වයෙන් යුතු භාෂාවක් ඇය භාවිතා කරනවා මේ කතාව ලියන්න. නිතරම පිටු අතරින් හිස උස්සලා කතා කරන කතානායිකාවගේ ප්‍රහසනාත්මක තියුණු නමුත් නම්‍යශීලී කතාලතාවත් පාඨකයව නව කතාව වෙත ඇද බැද ගන්න සමත් වෙලා තියෙනවා. මිල්ක්මන් තමා 2018 බුකර් සම්මානයෙන් පිදුම් ලබන්නේ. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රබන්ධය 2019 දේශපාලන පසුබිමක් ඇති ප්‍රබන්ධ වෙනුවෙන් දෙන ජාත්‍යන්තර සම්මානය වන ඕවල් ප්‍රයිස් එකක්, 2020 ඉන්ටර්නැෂනල් ඩබ්ලින් ලිටරරි අවෝඩ් එකක් දිනා ගන්නවා.
හොඳයි, එහෙනම් මේ මිල්ක්මන් කතාවේ සිංහල පරිවර්තනය සිදු කරපු පරිවර්තිකාව මම කලින් කිව්වනේ මෙල්බන් වල ඉන්නේ ඇය ස්වර්ණකාන්ති රාජපක්ෂ. ඇගේ පරිවර්තිත කෘති දෙකකට මීට කලින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වෙනවා, කුරුල්ලා සහ තරු මණ්ඩල කෙටි කතා සංග්‍රහයට සහ ඇනා කරිනිනා නව කතාවට. ඊට අමතරව මේ මිල්ක්මන් කෘතියද ඇතුළත්ව තවත් කෘති දෙකකට අවස්ථාව හිමි වෙනවා රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ කෘති බවට පත්වන්නට. එකක් තමයි දියුගිර කෘතිය, අනිත් එක බාලේ සිට යෞවනයට කියන කෘතිය. ඉතින් සනකාන්ති, ඔබ බොහොම සාදරයෙන් අපගේ මේ සාකච්ඡාවට පිළිගන්නවා. ආයිබෝවන් කියලා. ඉතින් සනකාන්ති, 2020 වසරේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ හොඳම පරිවර්තිත කෘතියට නිර්දේශ වන කෘතියක් මේක. ඉතින් මේ මිල්ක්මන් කෘතිය පිළිබඳව පරිවර්තිකා විදිහට ඔබගේ අදහසක් මුලින්ම දැනගන්න කැමතියි.
මේක මම මුලදිනම් මම දැක්ක මේක ටිකක් හරි විශේෂකර බවක්. ඇත්තටම සාමාන්‍ය කීවීමකට වඩා අපි පරිවර්තනය කරනකොට ඉතාම මේ ගැඹුරින් කියවන්න ඕන. එහෙම කියවගෙන යනකොට මට හිතුණා මේක රසවත්, මේක වටිනකමක් තියෙන එකක් කියලා. ඇත්තටම මේකේ මම දුටු දේවල් තමයි ඓතිහාසික බවක් තියෙනවා, ඒ වගේම නවීන බවකුත් තියෙනවා. ඒ සංකලනය හරි රසවත්. ඉතින් ඒ වගේම හරි ස්වාධීන චින්තන ධාරාවක් තියෙනවා. තරුණී ජීව භාෂාව යොදනවා. එතකොට ඒ අඛ්‍යානේ ඒ හින්දම ඉතාම ප්‍රබල ලෙසින් විධාරණය වෙනවා. ඒ වගේම අධිරාජ්‍යවාදයේ කූටහස්තය බෙදුම්වාදය හසුරවන හැටි කියවෙනවා. ඉතින් ඒ වගේම අධිරාජ්‍යවාදී දරදඬු පාලනය ගෙම්මි දෙන්න විදියක් නැති ඉන්න සෑම තලයකම ජනතාවට මේක බලපානවා. මේ තත්ත්වයේ හින්දා මිනිසු සැබෑ ජීවිත මිනිසුන්ගේ සැබෑ ජීවිත පීඩනයට හසු වෙනවා. ඉතින් ඒගොල්ලන් අත්තම කුහකයේ බවට පත් වෙනවා. ඒගොල්ලන්ගේ සැබෑ තත්ත්වයන් ඒගොල්ලන් එළියට පෙන්නන්නේ නැහැ, එළියට දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට බිහිම උන් කුහක බවට පත් වෙනවා. ඉතින් ඕක අපි අද හරිම විශේෂාධාරණය. මොකද අපේ හැමතැනම ඕක තියෙනවා. අපේ රටේ බැලුවත් අපිට ඕක ඉතාම සුලභ තත්ත්වයක් බවට අදපත් වෙලා තියෙනවා.
හොඳයි, මේ මිල්ක්මන් සිංහල කෘතිය කියවද්දී ඇත්තටම මේක සංකීර්ණ කතා ආකෘතියක් බවට වැටහෙනවා. චරිත ගණනාවක් තියෙනවා, සිදුවීම් රාශියක් තියෙනවා, විවිධ චරිත සිදුවීම් හරහා නොයෙකුත් සංකීර්ණ ආකාරයෙන් කතාව ගැට ගැසෙමින් ඉදිරියට යනවා. මේක හරිම අභියෝගාත්මක කර්තව්‍යයක් වෙන්නට ඇති මේ පරිවර්තන කර්තව්‍යයේදී. ඒ පිළිබඳව ඔබේ අදහස් දැනගන්නත් කැමතියි සන්නකාන්ති.
ඇත්තටම මගේ පරිවර්තන ජීවිතේ ලොකුම අභියෝගය තමයි මං හිතන්නේ මිල්ක්මන්. මොකද අපට හරිම නුහුරුණු පුරුදු දේශයක් කියලා තිබුණා අයර්ලන්තයේ, රුසියාව බැලුවොත්, ඇමරිකාව බැලුවොත්, ප්‍රංශය බැලුවොත්, අපි කියලා තියෙන රටවල්වල, ඒ වගේම ආසියාතික රටවල ගේවෙන පුතුත් අපි උංගාක් සමීපව ආධාරලා තියෙනවා. නමුත් අයර්ලන්තය පිළිබඳ කෘතියක් මං හිතන්නේ අපි ජේම්ස් ජොයිස්ගේ කෙටි කතා කීපයක් කරුණාම අපි ඒ තරම් දුරට දිගට හදාරන්නේ ඒවත් ඉතින් ඒ තරම්ම මේ තරම් සංකීර්ණ විදිහට මම දැක්කේ නැහැ. ඒ වගේම ජේම්ස් ජොයිස්ගේ කතාවක් පරිවර්තනය කරනකොට ඒවා හරි ඩිරෙක්ට් ඉංග්‍රීසි වලට එහෙම දාන්න පුළුවන්කම තිබුණා. නමුත් මේ කෘතිය අයර්ලන්තයේ කියන්නේ පාවිච්චි කරන භාෂාව ගේලික් භාෂාව කියලා, ඒකට උරුම විශේෂ තත්ත්වයන් බහුලව දකින්න ලැබුණා. ඒවේ භාෂාවකට උරුම පුරාණෝක්ති උපහැරණ උපමා රූපක පිළිබඳ සොයා ගැනීමක් මුල් කෘතියෙන් ඉල්ලා සිටියා. ඒක නැතුව මේකට පත්ලට බහින්න බැරි වුණා. එය හදාරන්න මට සිද්ධ වුණා. එහුඟක් ඔයාලා බලන්න සිද්ධ වුණා. ඇත්තට මේ අවස්ථාවේදී මට අයර්ලන්තයේ ජාතික මිතුරියක් ඉන්නවා මගේ. එයා මට ඒ දේවල් හුඟක් සරල කරලා තේරුම් ගන්න උදව් වුණා. ඒ වගේම මම Google රිසර්ච් කරලා හොයාගත්තා. මේ වගේම අයර්ලන්තයේ ඉතිහාසය පිළිබඳ පසුබිම් හැදරීමක් අත්‍යවශ්‍ය වුණා. මොකද අපි IRA ගරිල්ලා යුද්ධ ගැන කතා කරාට ඊට වඩා ගැඹුරින් අපි හදාරලා නැහැනේ මේ වගේ තත්ත්වයන්. ඒකත් ඉතිහාසය පොත කියවලා තේරුම් ගන්නවට වඩා පරිවර්තනය කිරීමේදී ඒ ඉතිහාසය පිළිබඳ හැදෑරීමක් අසුබිම් හැදෑරීමක් අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඒ වගේම සමහර වෙලාවට මේ දීර්ඝ පරිච්ඡේද දීර්ඝ වාක්‍ය සමහර පරිච්ඡේද පිටු එකමාරක් විතර දිගයි. වාක්‍යයක් වුණාම පිටු භාගයක් පිටු තුන් කාලක් විතර එක වාක්‍ය දුවනවා. එතකොට ඉතින් මේවා හරියට කියවලා කියවලා නිරවුල් කරගෙන අරුත් සොයාගෙන අපේ පාඨකයන්ට නිරවුල්ව අවබෝධ වෙන විදියට ඉදිරිපත් කිරීම හරිම සැබෑ අභියෝගයක් වුණා. ඒකට හරියට කාලෙකුත් මිඩංගු වුණා. සාමාන්‍යයෙන් මම පරිවර්තන කෘතියක් මේ වගේ දිග පිටු ගණනක කෘතියක් කරනවට වඩා තුන්ගුණයක කාලයක් මට මේ පොත කරන්න යොමු වුණා. මට ඒ තරමට වෙහෙස වෙච්ච වෙලාවලුත් තිබ්බා. නමුත් අන්තිමේදී භාගයක් විතර කරගෙන යනකොට මට මේකේ අගය දැනෙන්න ගත්තා, රසය දැනෙන්න ගත්තා. ඉතින් මං හිතුවා ඉතින් මගේ පරිවර්තන සෑහෙන සාර්ථකත්වයක් ලැබුවා කියලා. ඉතින් ඊට පස්සේ
හොඳයි ස්වර්ණකාන්ති, එහෙමනම් බොහොම ස්තුතියි ඔබගේ අත්දැකීම් බෙදා හදා ගන්නට මෙවර විශ්ව සාහිත්‍යයේ රසමං පෙත්පේ විශේෂාංගයට සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් සුබ පැතුම් ඔබගේ ඉදිරි පරිවර්තන කාර්යයන් වලටත්. ආයුබෝවන්.
දීර්ඝේ ඔබටත් ආයුබෝවන්. ඔබට බොහොම ස්තුතියි හැමතිස්සෙම මට දිරිමත් කරනවා, මාව සම්බන්ධ කරගන්නවා. ඔබට ජය පතනවා.
මිල්ක්මන් කෘතියේ මේ ඇත්තටම මිල්ක්මන් කියන්නේ කවුද කියන එක ගැන මේ නොදන්නා අයට ලොකු කුතුහලයක් තියෙනවා. මොකද්ද මේ චරිතය කියලා? කවුද මේ මිල්ක්මන් කියන්නේ? පුද්ගලෙක්ද නැත්නම් අපි ඉංග්‍රීසි භාෂාවෙන් සාමාන්‍යයෙන් මිල්ක්මන් කියන මේ කිරිකාරයද? මම යනවා 9 වෙනි පිටුවට. කතා නායිකාව මිල්ක්මන් ගැන මෙහෙම කියපු තැනක් තියෙනවා. මිල්ක්මන් කවුද කියලා මම දැනගෙන හිටියේ නැහැ. එයා අපේ කිරිකාරයා නෙවෙයි. එයා වෙන කාගේවත් කිරිකාරයෙකුත් නෙවෙයි. එයා කිරි සපයන්නට ඇනවුම් බාරගත්තේ නැහැ. කිරි ගෙනවිත් දෙන්නෙත් නැහැ. කොටින්ම කියනවා නම් මිනිහා ළඟ තිබුණු කිරක් නැහැ. අඩුම තරමින් කිරි ලොරියවත් තෙලුවේ නැහැ. නමුත් ඒ වෙනුවට එයා කාර්ය ලෙව්වා. එක එක මාදලියේ කාර්. මිනිහා ළඟ කිසි ආකර්ෂණීය පෙන්ඩුමක් නොතිබුණත් එයා කදිම ආකර්ෂණීය කාර් නම් මෙලෙව්වා. මම එයාව දකින්නට පටන් ගත්තේ එයා ඔය කාර් මගේ ඉස්සරහින් ප්‍රදර්ශනීයට වගේ එහා මෙහා පදවගෙන යන්න පටන් ගත්තට පස්සේ. ඉතින් කතානායිකාව කියපු ඒ අර්ථ දැක්වීම පැහැදිලි කිරීම හරහා ඔබට මිල්ක්මන් කියන්නේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් දල අවබෝධයක් ලැබෙන්න ඇති. යලිත් දිලිනිට යොමු වෙන කැමති අවසාන වශයෙන් මිල්ක්මන් කියන මේ කෘතිය හරහා ලේඛිකාව විශ්ව සාහිත්‍යයට එක් කළා තියෙන දේ කුමක්ද? ඒ ගැන මගේ අවසාන අවධානය.
ඒකට මට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. මේ මුළු නවකතාවම ප්‍රබල සාහිත්‍ය නිර්මාණයක්. නම නොදන්නා නගරයක්. මේ ලෝකේ කොතනක ගියත් අපට මුණ ගැහෙන නගරයක්. ඊළඟට නම නොදන්නා යුවතිය මේ කතාවේ එන, ඒත් එහෙමයි මේ කෘතියේ කියවෙන සිදුවීම් සහ හැලහැප්පීම් වලට ඒ අයුරින්ම මුහුණ දෙන යුවතියන් ලෝකෙ කොහෙත් ඉන්නවා. සමහරු ජීවිතේ ජය ගන්නවා, සමහරු පරදිනවා, සමහරු ජීවිතේ හැර යනවා. ඊළඟට පෙම්වතුන් කියා පෙනී සිටින අයගෙනුත් ලෝකේ කිසිම අඩුපාඩුවක් නැහැ. සමාජ ජීවිතවල හැදෙන කටකතා ලෝකෙ කොහෙත් එකයි. කෙනෙකුගේ ශාපය තමන්ගේ ආශිර්වාදයක් කරගන්න පුද්ගල හා සමාජ දේශපාලන කරුණුත් ඒ වගේ. ඒ අනුව මෙම කෘතිය අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් සාධාරණ නිර්මාණයක් හැටියට හැමදාම පවතී කියලා මම විශ්වාස කරනවා.
හොඳයි, එහෙමනම් මගේ හෘදයාංගම ස්තුතිය ඔබට පළවෙනවා දිලිනි. බොහොම ස්තුතියි ඔබගේ දැනුම රසවත් තොරතුරු අපගේ විශ්ව සාහිත්‍යයේ රසමං පෙත් විශේෂාංගයට එකතු කරන්න මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයේ විශ්ව සාහිත්‍යය පිළිබඳව ඩිප්ලෝමා ධාරණියක් වන මෙල්බන් වාසි දිලිනි ඉරියවලයි මෙවරත් මේ සාකච්ඡාවට මේ තොරතුරුත් රැගෙන අපිත් එක්ක සම්බන්ධ වුණේ. දිලිනි බොහොම ස්තුතියි, අපි අලිත් විශ්ව සාහිත්‍යයේ රසමං පෙත් වැඩසටහනකදී යලිත් හමු වෙමු. ආයුබෝවන්. එහෙමනම් ආදරණීය හිතවතුනි, තවත් මාසකින් අනතුරුව විශ්ව සාහිත්‍යයේ තවත් රසාලිප්ත කෘතියක් හෝ විශ්ව සාහිත්‍ය දරයක් පිළිබඳව කතා බහ කරන්න මේ රසාලිප්ත මංපිතේදී යලිත් හමුවෙමු. එතෙක් ඔබ සියලුම දෙනාට අහිබවන්.
විශ්ව සාහිත්‍යයේ රස මංපිත දිගේ සැරිසරන්නට තවත් මාසක අවසානගහරුවාදා අපි යලි හමුවෙමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.